තලතා අතුකොරල ඇමතුමිය
ගරු
බදමට විනාඩි පහකින් යුර කරන්න නවා.
ඇයිඒ
ඇමතුමත් කතා කරන්න ඕන
තුමට ඕන්න
කරමුණ අසනරුඩ මන්තිතුමැනි විශේෂයෙන් දීර්ග වශයෙන් කතා කරන්න යන්නේ. ඇත්තටම විශේෂයෙන්ම ගරු අගමැත්තුමාගේ මැදිහත්වීමෙන් ආංශික අධීක්ෂණ කාරක සභා පත් කල්ලා ඒ වෙනුවෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරපු එහි අපේ කමිටුවේ සභාපති අජිත් මාන පෙරුම මන්ත්‍රීතුමාටත් ඒ වගේම ඒ කමිටු අනිත් සියලුම සාමාජිකයින්ටත් ඒ වගේම ඒ සඳහා සහය දැක්වු සියලු දෙනාට මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. නොයෙකුත් විදියේ සංශෝධන මේ නීති ප්‍රමාදය පිළිබඳව අවශ්‍ය සංශෝධන කරලා කඩිනමින් ඒ කටයුතු අවසන් කරන්නට අවශ්‍ය වැදගත් යෝජනා ඉදිරිපත් කිරීම ගැන. කෙසේ වෙතත් මේ අද ඉදිරිපත් කරන මේ යෝජනා මීට පෙර ඉදිරිපත් කරපුවා මේ සංශෝධන මේක ගැන කතා කරන්න ගියොත්න සෑහෙන ප්‍රමාණයක් කතා කරන්න රෝලි මං කනගාටුවෙනවා විමල් වීරවංශ මන්ත්‍රීතුමා මෙතැන් නැති එක ගැන. මොකද එතුමා විශේෂෙන්ම සඳහන් කරා මේ අපරාධ වැළැක්වීමේ ආජ්ඥා පනතය සංශෝධනත් අධිකරණ සංවිධාන පනතේ සංශෝධනත් ඒ වගේම විින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂාකිරීමේ ආජ්ඥා පනතය සංශෝධනත් ගැහන්ල තියෙන්නේ වෙන වෙන අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කියලා. ඉතිං එතුමා මංහිතන්නේ සමහර වෙලාවට ඒ ගැන අවබෝධයක් නැතුව ඇති දෙමළ ඩයිස් පෝරාවක් ගැන කතා කරා ඒ අයට පහසුකන් සලසන්න කියලා කිව්වා. ඉතිං ඒ වගේම නොයකුත් මිනිශ්කාරවරුන් වැඩිකිරීම ගැන පිළිබඳව විවේචනයක් තිබුණ. කෙසේ වෙතත් දෙපැත්තෙම හොඳකරුණු තිදුරු පත් වනා වගේම වැඩකට නැති අයත් වැඩකට නැතිවිදිරත් සමහර කරුණු කියවුණ ගැනත් අපි කණගාටුනවා. දැන් මේ විනිශ්චකාරවරුන් මහධිකරණ විනිශ්චකාරවරුන් මේ එක්දා සමසය 78 පනතට අනුව පත් කරලා තියන්නේ 16 දෙනයි. දැන් එතකොට අවුරුදු 40කට පස්සේ මේ අවශ්‍යතාවය 110ක් දක්වා ඇති වෙලා තියෙනවා. තුර අපි රටක් හැටියට ජනගහනය වැඩි වෙනකොට අධිකරණ මේ කටයුතුවල තියෙන ප්‍රමාණය වැඩි වෙනකොට මේ හැම එකක්ම සලකලා බලලා ඒ අවශ්‍ය විදියට කටයුතු කරේ නැති වුණොත් අපිට කවදාවත් මේ නීති ප්‍රමාදවීම වලක්වා ගන්න බැරි වෙනවයි කියන එක අපි මතක් කරන්නට ඕනේ. එහෙම නැතුව තාමත් අපි හිතනවා නම් මේ අහිංසක මිනිස්සු අපි මේ අනිත් හැම කරුණක්ම පැත්තකින් තියමුකො. අහිංසක මිනිස්සෙක් මොනතරම් කාලයක් ශ්‍රමයක් මුදලක් ඒ මිනිස්සුන්ගේ සම්පූර්ණ සේසතක්ම මේ අධික සමහර ප්‍රමාදවීම් නිසා නැති කර ගන්නවාද කියනක මංහිතන්නේ අපි මෙතර ඉන්න 225ම පිළිගන්න කාරණය. තිං අධිකරණ මහධිකරණ විනිශ්චකාරවරුන් 75 සිට 85ක් දක්වා වැඩි කරන්න අපේ ආංශික අධීක්ෂණ කමිටුව කාරක සභාව යෝජනා කරලා තිබ්බත් අපි ඊටත් ටිකක් එහාට ගිහිල්ලා 25ක් වැඩි කරලා 110ක් දක්වා වැඩි කරනවා. ඒ විතරක් නෙමේ අද උදේ මම ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරපු පත්‍රිකාවකින් තවත් විශේෂිත ත්‍රිපුද්ගල අධිකරණ තුනක් පිහිටවන්නටත් යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා අනුමැතියත් ලැබිලා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම අපි යුගයේ අවශ්‍යතාවය බල්ලා කරන්නට ඕනේ. ඒ වගේම අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ 1926 හදපු එකක්. එදා තිබිච්ච වැරදි අද සමහර වෙලාට ඊට වැඩිය වැරදි ප්‍රමාණය සහ වෙන සිදුවන අපරාධ ප්‍රමාණය ඉතාමත් විශාලයි. කොච්චරද කිව්වොත් අපි අද ඉන්න නව තාක්ෂණයත් එක්ක සමහර වෙලාවට ඒ පැත්තෙන් සිදුවෙන වැරදි පවා අද හඳුනාගත්ත වැරදි බවට පත්වෙලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් එදා ඒ උපලේඛනයේ තිබිච්ච ඕනෙම විත්තිකාරයෙක් එයාගේ නඩුවට ඉදිරිපත් වෙන්න ඉස්සෙල්ලා ඒ ලබා දෙන ඇඟිලි සලකුණු ලබා ගැනීමේදී මේ සංශෝධනයත් එක්ක 50,000ක වැරදි සම්බන්ධයෙන් ඇඟිලි සලකුණු ලබා ගන්නවා. විශේෂයෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ යටතේ වරදවල් 45ක් පමණ ඒ යටතට විතරක් එනවා. එතකොට මේ අවුරුදු ගණනාවකට අවුරුදු 90කට විතර ඉස්සෙල්ලා වෙච්ච දෙයක් සම්බන්ධයෙන් අද අපි මේවා සංශෝධනය කරේ නැත්තම් සමහර අය ඒ ගැන අනුකූත විවේචන කරන්න පුළුවන් අපි මම නම් හිතනවා තව ගොඩාක් සංශෝධන අපිට ඉදිරියට ගේන්න සිද්ධ වෙයි කියලා ඒ වගේම වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ගැන විහිළු සපයන්නෙක් වගේ මම දන්නේ දේශපාලන වේදිකාවක කතාවක් මෙතන කරා ඒ පනතේ තියෙන වැදගත්කම විශේෂයෙන්ම අද දවසේ වුණත් සමහර අපි දන්නවා තියෙන නඩුවලදී මේ සාක්ෂිකාරීන් හැටියට ඉදිරිපත් වෙන්න ඉන්න අය වින්දිතයින් හැටියට ඉදිරිපත් වෙන්න අය ඉන්න අය තමන්ගේ ආරක්ෂාව පිළිබඳව තමන්ට තියෙන ගැටලු පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඉතින් මේ සම්බන්ධයෙන් සමහර අයට මේ රටින් පිටත් වෙලා ගියා අය ඉන්නවා දැන් කතා කරොත් කතා කරන්නේ දෙමළ ඩයස්පෝරාවක් ගැන ඊට වැඩිය ශ්‍රී ලාංකිකයින් හැටියට කතා කරා නම් අපි සන්තෝෂ වෙනවා ඕනෙම ජාතිකයක මිනිසෙක් ඉන්න පුළුවන් ඕනෙම හේතුවක් නිසා ඒ විදියට යන්න සිද්ධ වෙච්ච කෙනෙක් වෙන්න හිටපු කෙනෙකුට ඒ අයගේ සාක්ෂිය සටහන් කරගැනීමේ බලය ඒ රටේ තියෙන තානාපති කාර්යාලය අපේ විදේශ නියෝජිතයින් හරහා ලබා දෙනවා ලබා ගන්න පුළුවන් සංශෝධනයක් දෙන විදියට තමයි ඒගොල්ලොන්ගේ අයිති ආරක්ෂා කිරීමට මේ පනතේ සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම සම්බන්ධයෙන් කටයුතු කරන ගමන්ම අපිට අද ඉදිරිපත් වෙච්ච කරුණු වලින් විශේෂ අවධානය යොමු කරන්න තියෙන කරුණක් හැටියට මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ මුජිබ රහමන් මන්ත්‍රීතුමා බොහොම ආවේගශීලීව තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන්
විනාඩියකින් අවසන් කරන්න
කරුණු ඉදිරිපත් කරා. මම අනිවාර්යයෙන්ම මේ වෙලාවේදී වගකීමක් ඇතුව කියනවා ඒ සම්බන්ධයෙන් අධිකරණය පැත්තෙන් මොකක් හරි අපේ අමාත්‍යාංශයේ යටතේ තියෙන දෙපාර්තමේන්තුවකින් මට කියන්න බෑ මොකද්ද කියන එක වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මම සොයා බලා ඒ තත්ත්වය නිවැරදි කරන්න විශේෂයෙන්ම පොලිසිය භාර ඇමතුමා එක්කත් කතා කරලා අවශ්‍ය කටයුතු කරනවායි කියන එක මං වගකීමක් ඇතුව මේ වෙලාවේදී මතක් කරනවා මං මුජිබ රහමන් මන්ත්‍රීතුමා ගෙන්නගෙන දැන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඉතින් මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ හැම කටයුත්තක් කිරීමේදී අපිට ඉතාම ලොකු සහයෝගයක් අපේ අමාත්‍යාංශ ලේකම්තුමා අතිරේක ලේකම්තුමන්ලා තුමියන්ලා ඒ සියලුම දෙනා විශාල සහයෝගයක් ලබා දෙනවා නීතිපති දෙපාර්තමේන්තුවත් එහෙමයි ඒ වගේම මේ සංශෝධන ඉදිරිපත් කරන්න ඒ අවශ්‍ය කටයුතු කරන්න ඒ කටයුතු කරපු සියලු දෙනාටමත් මගේ ස්තුතිය පුද කරමින් ඔබතුමාගේ විනාඩියටත් ස්තුතිවන්ත වෙමින්
ගරු ඇමතුමා පළාත්පාලන ඇමතුමා
මුලසදු මන්ත්‍රීතුමනි අද උතුරු පළාතේ මුලතුරු දිස්ත්‍රික්කයේ පුදුකුඩුප්පු සහ මුහුදුබඩුපත්තු ප්‍රාදේශ සභාවල ජනතාවට ජයග්‍රහණයක් හැටියට අපි දකින්නේ. අපේ රටේ ලාංකික චින්තනයක් ගැන කතා කරන උදවිය 2011 පටන් මේ ප්‍රදේශවල ජනතා නියෝජනයෙන් තිබෙන්නේ නැහැ. ඊට හේතුව යම් කෙනෙක් උසාවියට ගිහිල්ලා බිම්බෝම්බ තියෙන නිසා ඒ බල ප්‍රදේශවල ඡන්දයක් තීමේ වාතාවරණයක් නැහැ කියන තත්වයක් උදව් කරා. ඒ ඉන් පසුව දිගින් දිගටම අතුරු තීන්දුවක් නිසා ඒ බල ප්‍රදේශයේ ඡන්දෙ තියන්න බැරි වුණා. ඒ වගේම අපේ හුඟක් උදවිය පළාත්පාලන ඡන්දයේ පරක්කු ගැන කතා කරනවා. හැබැයි උතුරු ප්‍රදේශයේ 2013 වර්ෂයේ පටන් පළාත්පාලන ආයතන රාශියක ඡන්දයක් නොපැත්වූ බව මම මේ සභාවට මතක් කරන්න කැමතියි. ඒ නිසා මේ අවස්ථාවේදී උතුරේ මේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්න අපි පළාත් කෙටුම්පතක් ඉදිරිපත් කරන මේ ජනවාරි මාසයේ අපි පවත්වන ඡන්දෙදී මේ ප්‍රාදේශ සභා දෙකේ ජනතාවටත් අවස්ථාවක් ලබා දෙනවා ඡන්දෙකදී ඒගොල්ලන්ට අවශ්‍ය කරන ජනතා නියෝජිතයන් පත් කරන්න. ඒ වගේම අද විමල් වීරවන්ත මන්ත්‍රීතුමා මට චෝදනා කරා මේ ගැසට් පත්‍රය ගැන. අපි මේ ගැසට් පත්‍රය සඳහා I forwarded to the government printer on the 2nd of November 2014 2047/57 2047 43/46 අද සෝදුපත් 1000ක් පමණ අපේ අමාත්‍යාංශ බාර දීලා තිනවා ඒ පරීක්ෂා කරන්න කියලා. ඒ නිසා ඇඟිල්ල දික් කරන්න ලේසි. හැබැයි යම් කාර්යයක් කරනකොට වගකීමකින් අපිට කරන්න සිදු වෙනවා. ඒ වගේ අද නුවරඑළිය ජනතාව දිගින් දිගට ඉල්ලපු අඹගමුව සහ නුවරඑළිය තියෙන ප්‍රාදේශ සභා දෙකට තව ප්‍රාදේශ සභා හතරක් අපි අතුලත් කරලා තියෙනවා. මං හිතන්නේ වතුකරය සහ ඒ බල ප්‍රදේශයේ ජනතාව ලැබූ ජයග්‍රහණයක්. හැබැයි ඒ ජයග්‍රහණය ලැබුණේ එකමුතුභාවයෙන්. මනෝගණේෂන් ඇමතුමා, දිගම්බ ඇමතුමා, තොණ්ඩමන් ඇමතුමා ඇතුළු ඒ බල ප්‍රදේශයේ සියලුම දේශපාලන පක්ෂ මගේ අමාත්‍යාංශයට පැමිණ සාකච්ඡා කළා. ඒ උදවියට සාධාරණීෂ්ඨකරන්න කටයුතු කරා. අද සමහර නැගෙනහිර පළාතේ මුස්ලිම් මන්ත්‍රීවරු මට චෝදනා කරා, මම අඹගමුව නුවරඑළිය කරා. හැබැයි
කොහෙද මේ
සාඳ මරුදු ප්‍රාදේශ සභාව ලබා දුන්නේ නැහැ කියන එක. මම මේ රජයේ කටයුතු කරනකොට සියලු ජනාගේම අවශ්‍යතාවයන් ජනහඬට අහුන්කා දීලා තමයි අපි තීන්දුව తీර ගන්නෙ. මුලින්ම අගමැතිතුමා සාඳ මරුදු ප්‍රදේශයේ පොරොන්දු වුණා ප්‍රාදේශ සභාව ලබා දෙනවා කියලා. අපි ඒ කාර්යය කරනකොට ඒ බල ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය ඉල්ලුවා මේ කල්මුණේ මහනගර සභාව සභා හතරකට කඩන්න කියන එක. ඒ නිසා මට නැගපු චෝදනාව නිසා මට වගකීමකින් කියන්න ඕනේ ඒ බල ප්‍රදේශවල දේශපාලන අධිකාරියේ එකමුතුභාවය නැති නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. I would like to state that the Muslim community has more chiefs than Indians.
Eastern province Muslims.
In the Eastern province, there are more chiefs than Indians.
Yeah, that's right.
There are more leaders than followers. So I appeal to the political leadership of the East to unite together in common issues in solving problems. Because of the division, now I am being accused that I did Amagamu and Nuwareli and I didn't do Sayana Marudu. Even tomorrow, if by a united front, there is agreement that they want a separate Pradesh Sabha for Sayana Marudu, I am willing to do so. But if we are to divide Kalmune into four, I have to consult the TNA as well. Because when I took steps to declare Sayana Marudu at a Pradesh Sabha, I wrote to the TNA and got consensus. This is a government by consensus. I consulted the Honorable Prime Minister and the President, and they requested that I have a consultative process before giving four Pradesh Sabhas. Therefore, I appeal to political parties in the East, especially political parties that represent the Muslim community, to unite with regard to this common issue. Unity is strength. Therefore, I believe that it's time that you all work together, because you. සාඳ මරුදු ජනතාව එතනින් උද්ඝෝෂණය කරනවා, කල්මුණේ ජනතාව එතනින් උද්ඝෝෂණය කරනවා, ජනතාව අතර බෙදීමක් ඇති වෙනවා. ඒ බෙදීම නැති කරන්න මම ඉතාමත් බැගෑපත් ලෙස නැගෙනහිර මුස්ලිම් දේශපාලන අධිකාරියෙන් ඉල්ලා හිටින්නේ එකතු වෙලා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. හේතුව අන්තිමට සාඳ මරුදු ජනතාව සහ කල්මුණේ ජනතාව අතර යුද්ධයක් ඇති කරන එක දේශපාලන නෙවෙයි කියන එක මා මතක් කරමින් මම නිහඬ වන ස්තුති.
ස්තුතියි. සභාව ඉතුරු වැඩ කොටස කරගෙන යාම සඳහා කාලය ගැනීම අවශ්‍යයි. සභාව එකඟද? අධිකරණ සංවිධාන සංශෝධන පනත් කැටුම්පත් දෙවෙනිවර කිරීම සභාව එකඟද?
හායි.
අපරාධ වින්දිතයන් කාරක සභාවස්ථාව.
එළහට එන්න වෙනවා.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කැටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
දෙවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට
පළවෙනි පිටුවේ දෙවන වගන්තිය 11 වෙනි පේළි ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොටස ආදේශ කරන්න. අඩු නොවන්නා වූද 110කට වැඩි නොවන්නා
සංශෝධන පරිදි දෙවැනි වගන්තිය සභාව එකඟද?
ආයි.
තුන්වැනි වගන්තිය සභාව එකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
ස්නාමයේ සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු වල රැස්වේ. පනත් කෙටුම්පත් කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරලද බව දනුණු කැමැත්තෙමි. තුන්වෙනි කියවීම සභාව එකඟද?
හායි.
පනත් කෙටුම්පත දැන් තුන්වර කිව යුතුව යෝජනා කරමි. සභාව එකඟද?
හායි.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්නුනු කැමැත්තෙමි. අපරාධ විඳිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම සභාව එකඟද?
ආයි.
කාර්ක සභාව ස්ථාව. අපරාධ විඳිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
දෙවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
තුන්වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
නාමයේ සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස් වෙනවා. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්නු කැමැත්තෙමි.
පනත් කෙටුම්පත දැන් තුන්වර කිව යුතුයි යෝජනා කරමි.
සභාව එකඟද?
ආයි.
අපරාධ විඳිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්නු කැමැත්තෙමි.
ආයි.
අපරාධ වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම සභාව එකඟද?
ආයි.
කාර්ක සභාව ස්ථාව. අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධන පළවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
දෙවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
තුන්වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
හතරවෙනි වගන්තිය?
ආයි.
පස්වෙනි වගන්තිය?
ආයි.
හයවෙනි වගන්තිය?
ආයි.
හත්වෙනි වගන්තිය?
ආයි.
අටවෙනි වගන්තිය?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
නාමයේ සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. පනත් කෙටුම්පත කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්නුනු කැමැත්තෙමි. කොරමැතුමිය.
පනත් කෙටුම්පත දැන් තුන්වෙනි වර කිව යුතුයි යෝජනා කරමි.
සභාව එකඟද?
ආයි.
අපරාධ වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්නුනු කැමැත්තෙමි.
ආයි.
පළත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම සභාව එකඟද? කාර්ක සභාව. පළත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද? දෙවනි වගන්තිය සභාව එකඟද?
ආයි.
තුන්වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගෞරවමැතිතුමා.
Page 2 clause 3 delete line 32 and substitute the following ordinance shall be published on such date as the election commission Page 3, delete line 1 and substitute the following. May determine by order publishing the gazette and such.
ගලපති මන්ත්‍රීතුම
ඒක ඕවර්සයිට් කමිටියේ සජෙෂන් මම අතුලත් කළා තියෙනවා.
ඔව් හොඳයි.
ඔබතුමාගේ මේ සජෙෂන්ස් මේ
යෝජනාත් අතුලත් කළා. ගලපති මන්ත්‍රීතුමාගේ යෝජනාත්
එමුතුමා ඉදිරිපත් කළා තියෙන්නේ. ඔව් එකකුත්. ගැටලුවක් නැහැ. මම අතුලත් කළා තියෙනවා ඔබතුමාගේ
සංශෝධිත පරිදි 3 වෙනි වගන්තිය සභාව එකකද?
අයි.
4 වෙනි වගන්තිය සභාව එකකද?
අයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකකද?
අයි.
නාමයේ සභාව එකඟද?
අයි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. පනත් කෙටුම්පත කාර්ක සභාවේදී සලකා බලා සංශෝධිතාකාරයෙන් සම්මත කරන ලද බව දැනුණු කැමැත්තෙමි.
පනත් කෙටුම්පත දැන් තුන්වර වර කිවීමේ යුතුයයි යෝජනා කරමි.
සභාව එකඟද?
අයි.
පළාත් පාලන ආයතන විශේෂ විදුදාන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධිතාකාරයෙන් සම්මත කරන ලද බව දැනුණු කැමැත්තෙමි. සභාව කල් තබීම ගරු ඇමතුමා.
එතමනි 2017 නොවැම්බර් 9 වෙනි බ්‍රහස්පතින්දා පස්වරු 3 දක්වා සභාව කල් තබීමේ යෝජනා.
කල් තබීමේ යෝජනාව ගරු නලින් මන්ත්‍රීතුමා.
ගරු මුලාසනාරුව මන්ත්‍රීතුමනි, සභාව කල් තබන අවස්ථාව ඉදිරිපත් කරන ලබන යෝජනාව සමාජයක සංස්කෘතික සංවර්ධනයේදී චිත්‍ර කලාවට කළ හැකි කාර්යභාරය සුවිශේෂී වේ. එනිසා බොහෝ රටවල ප්‍රාථමික අධ්‍යාපනයේ සිට චිත්‍ර විෂය අනිවාර්ය කර ඇත. රටේ වැඩිම පාසල් ප්‍රමාණයක් සහ සිසු දරුවන් ප්‍රමාණයක් සිටින බස්නාහිර පළාතේ පවා පාසල්වල චිත්‍ර ගුරුවරුන්ගේ පුරප්පාඩු රාශියක් පවතී. එහි අනෙක් ඛේදවාචකය වන්නේ සෞන්දර්ය කැලණිය හා ශ්‍රීපාලි යන විශ්වවිද්‍යාලවලින් දෘශ්‍ය කලාවේදී විශේෂ උපාධි ලබාගත් බස්නාහිර පළාතේ ස්ථිර පදිංචි ඇති උපාධාරී කණ්ඩායම් ගණනාවක් රැකියාව විරහිතව සිටීමයි. ඔවුන් සතු විශේෂ හැකියාව නිකරුණේ නාස්තිවීමට ඉඩහැර තිබීමයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂයෙන් 2015-16 දෘශ්‍ය කලා විශේෂ උපාධාරීන් බස්නාහිර පළාත් බලධාරීන් සමග සාකච්ඡා වට ගණනාවක් සිදු කළත් මෙතෙක් විසඳුමක් ලැබී නොමැත. මෙම දෘශ්‍ය කලා විශේෂ උපාධිධාරීන්ට ගුරුපත්වීම් ලබා දී බස්නාහිර පළාතේ පාසල්වල පවතින චිත්‍රකලා ගුරුහිඟය මගහරවා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු මූලාසනරු මන්ත්‍රීතුමනි, මේ ගැටලුව හදිසියේ පැනනගින්නේ මෙන්න මේ කාරණාව නිසා. 2016 ඔක්තෝබර් මාසේ 17 වෙනිදා බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිසම විසින් පුවත්පත් දැන්වීමක් පළ කරනවා. බස්නාහිර පළාතේ තිබෙන පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා ගුරු විභාගය පැවැත්වීමට. එයනු 2017 අප්‍රේල් 30 එම ගුරුවරුන් තෝරා ගැනීමේ තරඟ විභාගය පවත්වනවා. ඒ තරඟ විභාගයේදී ගණිතය, තොරතුරු තාක්ෂණය, චිත්‍ර, බටහිර සංගීත, ඉංග්‍රීසි භාෂාව වැනි සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් පවත්වන අභියෝගතා පරීක්ෂණයකට සහ සාමාන්‍ය දැනුම පරීක්ෂණයකට ඒ උපාධිධාරීන්ට මුහුණ දෙන සිද්ධ වෙනවා. ඒ අනුව මේ ගුරු විභාගයට ඉදිරිපත් වෙන ලද චිත්‍ර උපාධිධාරීන් 110ක් අතරින් මේ අභියෝගතා පරීක්ෂණය සහ සාමාන්‍ය දැනුම පරීක්ෂණයෙන් සමත් වෙන 22 දෙනයි. ඒ කියන්නේ ගරු ඇමතුමා, සාමාන්‍ය විභාගයකදී සමත් වූ ප්‍රතිශතයටත් වඩා ඉතාම අඩු ප්‍රතිශතයක් 24.5% තමයි මේ චිත්‍රකලා උපාධාරින් සමත් වෙන්නේ. ඒ නිසාම මේ ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කරන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.ආර්. පොඩිනිලමේ බස්නාහිර පළාත් මහඇමතුමාට ලියනවා. මෙවර බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු සඳහා පැවති පරීක්ෂණයේදී අප සිසුන්ට මුහුණ දීමට සිදු ඇත්තේ අදාළ විෂයට කිසිසේත්ම සම්බන්ධ නොවන විෂය කරුණු ඇතුළත් ප්‍රශ්න පත්‍රයකට කියලා. ඒ වගේම මේ කරුණ පිළිබඳවම බස්නාහිර පළාතේ අධ්‍යාපන ඇමතිවරයාට ලිපියක් ඉදිරිපත් කරන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්යරත්න කළුරච්චි මහතා ඔහු සඳහන් කරනවා, මෙහිදී අවුරුදු 4කට අධික කාලයක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා විශේෂවේදීන් ලෙස උපාධිය ලබා ගන්නා මෙම පිරිස චිත්‍ර විෂය සඳහා ගුරුරුන් බඳවා ගැනීමේදී පොදුවේ අනෙකුත් විෂයන්ට සමගාමීව පවත්වන විභාගයක් පැවැත්වීමෙන් චිත්‍ර විෂය හදාරා ඇති මේ උපාදානයට අසාධාරණයක් සිදු ඇතයි හැඟේ කියලා. ඒ නිසා මම ඔබතුමාගේ දැනගැනීම සඳහා මේ ලිපි දෙකම සභාගත කරන්නට කැමතියි. ඒකට ඇත්තරම මේ චිත්‍ර කලාව සඳහා ගුරුපත්වීමක් ලබා ගැනීමට ඔවුන් කොතරම් කඩින් ප්‍රමාණයක් පහු කරන්න ඕනද? ඔබතුමා දන්නවා සාමාන්‍ය වෛද්‍යවරයෙක් වෙන්න නම් උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය විද්‍යාල විභාග සමත් වුණාට පස්සේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ අනිකුත් උපාධ්‍යායනට මෙතරම් කඩින් ප්‍රමාණයක් නැහැ. මේ ශිෂ්‍යෝ උසස් පෙළ සමත් වෙලා ඊට පස්සේ චිත්‍රකලාව සඳහා ප්‍රායෝගික පරීක්ෂණයක් සමත් වෙලා තමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. ඊළඟට විශ්වවිද්‍යාල විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාල උපාධි ගත්තට පස්සේ ගුරුපත්වීමක් ලබා ගැනීම සඳහා උන්ට ගුරු විභාගයට යන්න සිද්ධ වෙලා තිබෙනවා. එතකොට මේ ගුරු විභාගයේ තිබෙන ගැටලුව තමයි මෙවර මේ විභාගයේ ප්‍රතිඵලය නිරූපණය කරන්නේ. අනෙක් පැත්තට ගත්තොත් ගරු ඇමතුමනි, බස්නාහිර පළාතේ මේ වන විට චිත්‍රකලා ගුරු පුරප්පාඩු 100කට ආසන්න ප්‍රමාණයක් පවතිනවා. මේකත් දැන් පාසල්වල ගිහිල්ලා බැලුවොත් සමහර වෙලාවට චිත්‍රවල ගුරුවරයෙක් ඉන්නවා. හැබැයි දැන් විද්‍යාව ගණිතය උගන්වන්න විද්‍යා උපාධාරින් ඉල්ලුවට, සිංහල සාහිත්‍ය උගන්වන්න කලා උපාධාරින් ඉල්ලුවට, සමහර පාසල්වල චිත්‍රකලා උගන්වන්නේ අනෙකුත් විෂයන් උගන්වන ගුරුවරු. තවත් විෂයක් කරන ගමන් බුද්ධාගමත් උගන්නන ගමන් එමත් සිංහලත් උගන්නන ගමන් චිත්‍රත් උගන්නන තමයි ගුරුවරු යොමු කරලා තිබෙන්නේ. ඒ නිසා ඇත්තටම ගත්තොත් එහෙම චිත්‍ර කලාව සඳහා පවතින ගුරු පුරප්පාඩු ප්‍රමාණය නිශ්චිතව ගණනය කළත් නැහැ. ඒ නිසා බස්නාහිර පළාතේ මේ පිළිබඳව සාකච්ඡා කරනකොට පළාත් සභාවේ ඇමතිවරුන් එක්ක බලධාරීන් එක්ක ඔවුන් කියන්නේ බස්නාහිර පළාතේ සිටිය යුතු මුළු ගුරු ප්‍රමාණය ඉන්නවා. ඇත්ත සමහර ගුරු අතිරික්තෙකුත් තියෙනවා. නමුත් විෂානුබද්ධව ගත්තොත් එහෙම ගුරුන්ගේ හිඟයක් තිබෙන නිසා මේ චිත්‍ර කලාව ඉගැන්වීම සඳහා චිත්‍රකලා උපාධාරින්ගේ හිඟයක් පවතිනවා. මෙහෙම තිබෙද්දි තමයි දැන් මේ ශිෂ්‍යයින්ට අමතර විභාගිකුත් තියලා ඒ විභාගයේ ප්‍රතිඵලනුව පේනවා. ඔවුන් සමත් වෙච්ච උපාධිය සහ ඒ ගුරු විභාගය අතර තිබෙන සම්බන්ධයක් නැතේ කියලත්, එහෙම තිබෙද්දි මේ අයට ගුරුපත්වීම ලබා ගැනීම සඳහා දැඩි බාධා දාලා තිබෙනවා. නිසා මම කියන්නේ ගරු ඇමතුමනි, ඇත්තර මේ අවුරුදු හතරක් මේ දෘශ්‍ය කලා විශේෂ උපාධිය හදාරමේ සිසුන් ඔවුන් තමන්ගේ කැමැත්තෙන් ගුරුපත්වීම් ලබා ගැනීම සඳහා ගුරුන් විදියට සේවය කිරීම සඳහා ඉදිරිපත් වෙද්දී ඔවුන්ට මේ විවිධාකාරයේ බාධක යොදලා මේ ගුරු සේවයට පැමිණීම වළක්වන එක ඇත්තරම් සුසු නෑ කියලා. ඉතින් මේ පිළිබඳව සාකච්ඡාවට ගණනාවක් කළා. ඒ ශිෂ්‍යෝ විපාදාරීන් බස්නාහිර පළාතේ මහමැතිවරයත් එක්ක සාකච්ඡා ගන්නවක් කරලා තියෙනවා, අධ්‍යාපන ඇමතිවරයත් එක්ක සාකච්ඡා කරා. නමුත් මේ තාක් හරියමං විසුමක් ලැබිලා නැහැ. අවසාන වශයෙන් ගත්තොත් එහෙම ඇත්තටම ආණ්ඩුකාරවරයත් එක්ක මමත් මැදිහත්වල සාකච්ඡාවක් ගත්තා. ආණ්ඩුකාරයා මැදිහත් වීම යම්කිසි අගය කිරීමක් තිබෙනවා. කෙසේ නමුත් තවමත් සුදුසු පරිදි මේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබිලා නැහැ. දැන් මේ ඒ චිත්‍රකලා උපාධාරින් අවුරුදු හතරක් තිස්සේ මේ විෂයත් හදාරලා ප්‍රගුණ කළා. ඊට පස්සේ දැන් පාසල් වලට ගිහිල්ලා ඒ පාසල්වල තිබෙන චිත්‍රකලා පුරප්පාඩු පිළිබඳව ලේඛන සකස් කළ අපිට ගෙනත් දීලා තිබෙනවා. මේ ලේඛන ගණුව ගත්තොත් එහෙම පාසල් 100ක පමණ පුරප්පාඩු පවතිනවා. ඒ නිසා ගරු ඇමතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ නිසා ඔබතුමාගේ ඇත්තරම පිළිතුරකුත් බලාපොරොත්තු වෙනවා. මේ 2015 2016 කණ්ඩායමේ විශේෂයෙන්ම මේ අසාධාරණ ලක් වෙලා තිබෙන, මොකද ඊට පස්සේ ගත්තොත් එහෙම ඔවුන්ගේ වයස් සීමා ඉක්මවා යනවා. අතර මේකේ වෙලා තිබෙන ප්‍රශ්න කරු ඇමතුමනි, මේ විභාගයේ පැවැත්වුවේ බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවන් සඳහා. පුරප්පාඩු ප්‍රමාණයට වඩා අයදුම්කරුවන් අඩු වුණා නම් එහෙම විභාගය පවත්වන්න ඕනෙත් නැහැ. නමුත් ඔබතුමා දන්නවා මේ විශ්වවිද්‍යාල ගොඩක් පවතින බස්නාහිර පළාතේ නිසා අනෙක් පළාත්වල ඉන්න අයත් සමහරට මේ විභාගයට ලියනවා. ඒ නිසායි මේ විභාගය පවත්වන්න සිද්ධ වුණේ. ඒ නිසා මෙන්න මේ උපාධාරීන් සඳහා කඩිනමින් මැදිහත්වල යම් සාධාරණ විසඳුමක් ලබා දෙන්නට කියලත්, ඒ වගේම බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා මැදිහත් වෙච්ච ආකාරයට ඒ විසඳුම ලබා දීම කඩිනම් කරන්න කියලත් මම ඔබතුමාගේ මේ අවස්ථාව ඉල්ලා සිටින කැමති.
යෝජනාව ස්ථිර කිරීම සහ කරුණු ද්‍රවත් කිරීම
නලින්ද ජයස මන්තුමා විසින් ගෙන ලද දරුවන් පිළිබඳව ජාතික මට්ටමින් හිතලා එම ගෙන ලද විශ්ව යෝජනාව මා මේ අවස්ථාවේදී ස්ථිර කරනවා. සභාපතිතුමනි, මා ඔබතුමාගේ අවධානයට යොමු කරන්න ඕන 1984 වසර තමයි අපි උපාධාරී ගුරුවරු විදියට අපේ දිස්ත්‍රික්කයෙන් වෙනත් දිස්ත්‍රික්කයකට ස්ථාපන සේවය යටතේ ගුරුවරයෙක් වශයෙන් වැඩකටයුතු කරන්න ගියේ දරුවන් වෙනුවෙන්. ඉතින් 1984 වසරේ උපාධාරී බඳවා ගැනීමේදී මෙහෙම කිසිදු තරඟ විභාගයක් අපි අපේ පැත්තෙන් දැකලා තිබුණ නැහැ. උපාධිය සම්බන්ධ කරගෙන තමයි බඳවා ගැනීම කරේ. ඒ බඳවා ගැනීම කරලා අපට ගුරු විද්‍යාලවලින් සති 3ක සේවස්ත පුහුණුවක් දුන්නා. ඒ පුහුණුවේ ඇමතුමනි විවිධාකාර ක්ෂේත්‍රයන් අපි ප්‍රගුණ කරා. දරුවන් හඳුනාගන්නේ කොහොමද? දරුවන්ට ලං වෙන්නේ කොහොමද? දරුවන්ගේ ආර්ථික සමාජික සංස්කෘතික අවස්ථාවන් මොනවද? දරුවන් යහමග යන්නේ කොහොමද? අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහය දරුවන් ඉදිරියට ගැනීමට අවශ්‍ය සීලම කරුණු කාරණා සත් තුනක් ඇතුළත අපට කෙටියෙන් ඉගැන්නුවා. විශ්වවිද්‍යාලවලින් අපි අනිකුත් බාහිර ක්‍රියාකාරකම් ඉගෙනගෙන තිබුණා. ඉතින් පත්තිම් දුන්නා. පත්තිම් දුන්නන් පස්සේදී අපි ඒ දිස්ත්‍රික් වලට ගියා. අදාළ දිස්ත්‍රික් වලට ගියා. ගියාම තමයි අපි දැක්කේ බලධාරීන් මහා ලොකුවට පම්පෝරි ගහන අධ්‍යාපනය සමානයි අධ්‍යාපන සමස්තාවන් රටේ සිල් දරුවන්ට තියෙනවයි කියන එක මිත්‍යාවක් කියන එක තේරුම් ගත්තේ පළවෙනි වතාවට 84 පත්තිම්මක් ලැබිලා උපාධාරි පත්තිම්මක් ලැබලා ඒ මොන්රාගල අති දුෂ්කර මොන්රාගල ඉස්සිකට ගියන් පස්සේ හම්බන්තොට ඉඳලා. නමුත් මතක තියාගන්න මෙතුමනි අපි උපාධියට කරපු කිසිම විෂයක් ඒ පාසලේ තිබුණු නැහැ. ඒ නිසා අපට සිද්ධ වුණා මතක තියාගන්න ඉගෙනගෙන උගන්නන්න. ගුරුවරයා කියලා කියන්නේ එහෙම කෙනෙක්. ගුරුවරයා කියලා කියන්නේ ඉගෙනගෙන උගන්නන කෙනෙක්. ඒකයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දවසක් හරි පාසලකට ගිහිල්ලා මේ ගුරු වෘත්ති යෙදුන්නන් දරුවන් වෙනුවෙන් අපකැපවීම වුණා නම් මේ අධ්‍යාපන ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න එවැනි කිසිම කෙනෙක් මම විශ්වාස කරනවා මේ රටේ දරුවන්ගේ ඒ අධ්‍යාපන අවස්ථාවේ පරිමහන්න අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කරලා ගුරුවරු ගන්නෝ මිසක් ඒ ක්‍රමවේදයන් බැහැර කරලා දරුවන් අනාථ කරන ක්‍රියාමාර්ගවලට පෙළඹෙන්නේ නැයි කියන එක මම විශ්වාස කරනවා. ඒ නිසා මේ චිත්‍රකර්මය කියන ක්ෂේත්‍රයේ ජාතික මට්ටමේම තියෙන විශාල පුරප්පාඩු රාශියකින් සංයුක්තයි. ඒ නිසා සරල ක්‍රමවේදයක් උපයෝග කරගෙන විශේෂයෙන්ම මෙය බඳවා ගැනීම කරන ඕනම් පමණයි ඒ අයට ඒ අවස්ථාවන් උදා වෙන්නේ දරුවන්ට සේවයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ජාතියේ දූ දරුවන්ට යහපතක් කරන්න පාලකින්ට අධ්‍යාපන බලධාරීන්ට මැති අමුතුන්ට සැබෑවමනාවක් තියෙනනම් යුක්තිය සාධාරණත්වයේ නාමෙන් ඒ දරුවන්ගේ අවස්ථාවන් ඉෂ්ට කරන්න මේකට ඉතාමත්ම සුසු ක්‍රමවේදයක් සකස් කිරීම තමයි මා විශ්වාස කරන්නේ මේකෙන් ගොඩ යන්න තියෙන එකම පරමාර්ථය එකම දේ. ඒ නිසා අපි අහලා තියෙනවා ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. මෙන්න මේ කියමන අනුව හැම දෙයකටම සමත් වෙන්නේ හැම කෙනෙක්ම. ඒ නිසා විවිධ ක්ෂේත්‍ර ගැන යම් ප්‍රමාණයක අවබෝධයක් තියෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් එක දෙයක් සම්බන්ධයෙන් විශේෂ හැකියාවක් හැමෝටම තියෙනවා එක ප්‍රගුණ කරනවා. අපි ඒකට කියනවා විශේෂ ප්‍රාගුණ්‍ය කියලා. අනේ නිසා මෙන්න මේ විශේෂ ප්‍රාගුණ්‍ය තියෙන විෂයබද්ධව තියෙන අයට මේ අවස්ථාව සලසා දිය යුතුයි. මේ අය ඒ විදිහේ සුසු ක්‍රමයක් සකස් කරලා එයාට අවස්ථාව සැලසුම් විතරයි අපි විශ්වාස කරන්නේ මේ උපාධාරීන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. එනිසා අපට ගැටලුවක් නැහැ. විවිධ උපාධාරීන් ගුරුවරුන් වශයෙන් බඳවා ගැනීමේදී ගුරු ව්‍යවස්ථාව අනුව තරඟ විභාගයක් පැවැත්වීම අනිවාර්ය වෙනම් අපි ඒකට ගැටලුවක් මතු කරන්නේ නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕන මේක සරල වෙන්න ඕන, මේක ගැළපෙන්න ඕන, මේක විෂයබද්ධ වෙන්න ඕන. ඒ නිසා අපි විශ්වාස කරනවා
මේ චිත්‍ර කර්මය පිළිබඳ උපාධාරීන්ට උගන්නන්න පුළුවන්කම තියෙන චිත්‍ර කර්මය ගැන පමණයි. යාට වෙන වෙන විෂයන් පිළිබඳව තියෙන අවබෝධය සහ හැකියාව අඩුයි. එනිසා විශාල පුරප්පාර රාශියක් රටපුරාම තියෙනවනම් එමනම් එක අසාධාරණ ලක්වෙන ඒ දරුවන්ට ඒ ගුරුවරුන්ගේ පැමිණීම පත්කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. එහෙමනම් ඉතින් මේ විෂයබද්ධව මෙහෙම චිත්‍රකර්මය ගණිතය එහෙමනම් විෂයන් බිහිවෙන්න ඕනේ නෑනේ. ඒ තමයි සමාජ අවස්ථාවය. ඒ සමාජ අවස්ථාවේ තේරුම් අරගෙන තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ කටයුත්තට අවශ්‍ය ක්‍රමයේ දෙයක් බලධාරීන් විසින් සකස් කළ යුතුයි කියන එකයි මගේ එකම තර්කය වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ බඳවා ගැනීමේ තරඟ විභාගයක් තියෙනවා නම් ඒකට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ලිහිල් කරන්න ඕන. ඒ විෂයබද්ධ කරුණුවකට ඇතුළත් කරන්න ඕන. අන්න එතකොට තමයි ඒ ගුරුවරුන්ට ඒ තමන්ගේ විෂයට අදාළ කරුණු කාරණා ඒ තරඟ විභාගෙදී ඒ පරීක්ෂණයේදී ඉදිරිපත් කරලා ඔවුන්ට පුළුවන්කම තියෙනවා ප්‍රමුඛතාවයක් ප්‍රවීණතාවයක් ලබා ගන්න. අන්න එහෙම වුණොතින් පමණයි ඒ ගුරුවරුන්ගේ ඒ අයගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ. එනිසා මා ඉල්ලීමක් කරනවා ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා කියලා කියන්නේ ඒ අයගේ සේවය බලාපොරොත්තුෙන් ඉන්න ලක්ෂ ගාණක් දූදරුවන්ගේ ප්‍රාර්ථනාවන් හැකියාවන් තව තවත් දුරට වර්ධනය වෙනවා කියන එකයි. එනිසා මේ පිළිබඳව විශේෂයෙන්ම මැදිහත් වෙලා කල්පනා කරලා ඔය ඔලොමොට්ටල තර්ක ඉදිරිපත් කරන්න නැතුව මෙන්න මේ අය ජාතික අවස්ථාවයට උරා ගන්න දරුවන් වෙනුවෙන් ඒ දරුවන්ට සේවය කරන්න ඉතාමත්ම ඉක්මනින් සරල ක්‍රමයක් සකස් කරලා එයාට අවස්ථාව ලබා දීලා මේ දරුවන් සුවපත් කරන්නේ කියලා මා විශේෂයෙන්ම මේ මොහොතේ ඉල්ලීමක් කරනවා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන්.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ගරු ඇමතුමා, ඊට කලින් මටත් මේක මේ සභාව කල්තමන අවස්ථාවේ යෝජනා කියන ඒ කරුණට මට එකතු වෙන්න කැමතියි. මොකද ඔය චිත්‍ර අඳින අය අර විහාර මහදහි පාරේ ඒ චිත්‍ර අර වෙළඳ පොලක් තියෙනවා. මං හිතන්නේ ඔබතුමා පළත් පන්සහ පළසභා ඇමතිතුමා හැටියට හැකිනම් ඔවුන්ට හොඳ ස්ථානයක් සහ වෙළඳ පොලක් හැටියට තව දැන් මේ වැහි කාලේ විකුණන්න බෑ. විවිධ අපේ විශ්වවිද්‍යාලෙන් පිට වෙන අයත් ඒක ඉන්නවා, වෙනත් චිත්‍ර අඳින අයත් ඉන්නවා. අපි හුඟක් වෙලාවට දකිනවා. ඒක මම දැක්කා මේ ඔය ෆේස්බුක් මාධ්‍ය ජාලක එහෙම කියලා තියෙනවා. තැනක් හදා දෙන්න පුළුවන් නම් අපිට සංචාරක ව්‍යාපාරයටයි හැම දෙයකටම හොඳයි කියලා.
මුලාසන මුරුඩ මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ අදහස සම්බන්ධයෙන් මම දැනටත් කටයුතු කරලා තියෙනවා. ඒගොල්ලන්ට යම් බලපත්‍රයකුත් අපි නගර සභාවෙන් දීමට අපි කටයුතු කරගෙන යනවා. වැහි කාලේදී ඒගොල්ලන්ට නොඑක් ප්‍රශ්න මතුවෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඒ උදවියත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා. ඒ වගේම ડોක්ටර් නලින්ද ජයසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්න ගැන මම ඔබතුමත් එක්ක මේ ආණ්ඩුකාරතුමා සහ මහමැතිතුමාත් හම්බ වෙන අපි වාහම අපි රැස්වීමක් දාලා මමත් ඒකට සහභාගී වෙනවා. හේතුව අපි දැකලා තියෙනවා කලා විෂයන් ලැබෙන උපාධිධාරීන්ට නොයෙක් ප්‍රශ්න තියෙනවා. ඒ උදවිය සමත් වෙනවා. ඊට පස්සේ තරණකාරී විභාගය තියෙනවා. විභාගයේදී අහන ප්‍රශ්නේ ඒ විෂයට අදාළ නෙමෙයි. මම ඔබතුමලා දෙන්නත් එක එකඟ වෙනවා. ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ අවාසනාවට වගේ මුලසුණු මන්ත්‍රීතුමා පළාත් සභා පළාත් පාලන ඇමති හැටියට සෞඛ්‍ය අධ්‍යාපනය වාරි මාර්ගයේ ඕනම පළාත් සභාවක තියෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මට උත්තර දෙන්න වගකීමක් තියෙනවා. හැබැයි මං හිතන්නේ මේක අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රතිපත්ති තීන්දුවක් ගන්න ඕන. අපට දේශපාලඥයෝ හැටියට මේ රටේ දූදරුවන්ත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒ කියන්නේ දරුවන් සහ දෙමව්පියන් විභාග තරඟකාරී විභාගයකට ලියනකොට ඉතාමත් පීඩාකාරී තත්ත්වයකට පත් වෙනවා. යම් කිසි දරුවෙක් උපාධියක් ලැබුණා නම් අපේ රටක් හැටියට වගකීමක් තියෙනවා ඒ දරුවට රැකියාවක් ලබා දෙන්න. හැබැයි අද අපි උපාධිධාරීන්ට නොඑක් ශේෂ්ත්‍රවල නොඑක් තරඟකාරී විභාග පවත්වනවා ඒගොල්ලන්ට ඇතුළත් වෙන්න. හැබැයි වෛද්‍ය උපාධියක් ලැබුවා නම් ඒ ප්‍රශ්නේ නැහැ අපේ දොස්තර මහත්තයා වගේ. හැබැයි කලා උපාධියක් ලබා ගැනීම තුළින් සමාජයේ ලොකු ලොකු ප්‍රශ්න වලට මතු වෙනවා මම දකින් දැකලා තියෙනවා මගේ අමාත්‍යාංශ වල කේකේ ස්තනතුරු අහගෙන ඉනවා කලා කලා උපාධි දරුවන් ලැබු දරුවන් ඒ නිසා මම හිතන්නේ රජයක් හැටියට මේ සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් අවශ්‍යයි ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ අපි ඕවර්සයිට් මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන ඕවර්සයිට් කමිටි එකේ මේ මේ තව පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ ඒ කියන්නේ මේ පළාත් සභ මේ බස්නාහිර පළාත් සභාවට පමා සීමාව ප්‍රශ්නයක් නෙමෙයි මේ රටේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක් හැබැයි අද මේ යෝජනාව මේ කල්තබීමේ යෝජනාව ඉතා කාලීනයි ඒ සම්බන්ධයෙන් මේ ප්‍රශ්නයට අපට ක්ෂණික විසඳුමක් ලබාගත යුතුයි කියන තීන්දුව මම පිළිගන්නවා අපි අපි දන්නවා ආණ්ඩුකාර තමයි රාජ ඒ බල ප්‍රදේශයේ මේ පබ්ලික් සර්විස් එක බාරව ඉන්නේ ඒ නිසා ආණ්ඩුකාරතුමා සහ මහමැතිතුමා සමග අපි අධ්‍යාපන අමැතිතුමාටත් සහභාගී වෙන්න කියමු හේතුව මට මෙතනම මම උත්තර දුන්නත් මට හරයාත්මක උත්තරයක් දෙන්න බෑ අධ්‍යාපන අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීන්දුව ගන්නේ මම නෙවෙයි මේක ජාතික මට්ටමේ සහ පළාත් සභාවේ එක තීන්දුවක් ගත යුතුයි කලා පළාත් කලා උපාධිධාරීන් සම්බන්ධයෙන් මං හිතන්නේ මීට වඩා හොඳ ප්‍රතිපත්ති තීන්දුවක් රජය ගත යුතුයි කියන එක තමයි මගේ විශ්වාසය
මුලසන
මන්දේතුමනි ඇත්තටම මේ ඔබතුමාගේ ප්‍රවේශය අගය කරනවා දැන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අද හවස් වෙනකොට බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශය යම්කිසි පිළිතුරක් සකස් කළා මම හිතුව ඇත්තටම මේ ඒ පිළිතුර මොකක් හරි ඒ උපාධිධාරීන්ට යම්කිසි ආකාරයක බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන් එකක් බවට පත් වේවි කියලා මොකද දැන් මේ සාකච්ඡාවට ගණාවක් ගිහිල්ලා දැන් තිබෙන්නේ ඇතර මැතිවරණ ප්‍රකාශයට පත් කළොත් එහෙම කරනවා ඔබතුමා ඊට පස්සේ මේ ප්‍රශ්නේ තවත් කල් යනවා
නෑ අපි එන සඳුදා නැත්තම් අඟහරුවාද අපි ආණ්ඩුකාරතුමාව හමු වෙලා අපි මේ අධ්‍යාපන අමාත්‍යතුමත් එක්ක කතා කරලා අපිට මේ දූ දරුවන්ත් එක්ක සෙල්ලම් කරන්න බෑ ඒ නිසා මේ මැතිවරණට කලින් මේ සම්බන්ධයෙන් අනිවාර්ය තීන්දුවක් ගමු අපි ප්‍රායෝගික විසඳුමකට යමු ඒ කියන්නේ එක්ක ආණ්ඩුකාර ඔබ අපි තුන් දෙනා ගිහලා ආණ්ඩුකාරතුමාව හම්බු වෙමු අපි අධ්‍යාපන අමාත්‍යතුමත් ඒ සාකච්ඡාවට ආරාධනා කරමු
ඔගරු ඇමතුමා අධ්‍යාප බස්නාය පළාතේ අධ්‍යාපන ඇමතුමායි පළාත් රාජ්‍ය සේවා කොමිසමයි ආණ්ඩුකාරවරයයි එක්ක අපි සාකච්ඡා කළා උපාධාරමේ සියලු දෙනාත් එක්ක එතනදී ඇතුමාලා පොරොන්දු වුණා ඇත්තටම නොවැම්බර් 30 වෙනිදාට පෙර මේ උපාධාරීන් බඳවා ගැනීම සඳහා ඒ කියන්නේ බස්නාය පළාතේ තිබෙන පුරප්පාඩු ප්‍රමාණය ගණනය කරලා ඒ පුරප්පාඩු වලට මේ අය බඳවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරනවා කියලා එතකොට ඒ එහෙම කරන්න නම් මේ වෙනකොට ඒක මේ මේ පුවත්පත් දැන්නේම දාලා තියෙනවා. නමුත් ඒ ප්‍රමාදයක් තිබෙනවා. දැන් මෙහෙම තමයි දිගට දිගට මේක මේ ඇදි ඉස්සරහට ආවේ.
මන්ත්‍රීතුමා මට පළාත් සභාවෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් මට ලබා ගන්න කාලයක් ලැබුණේ නැහැ. මට ඊයේ තමයි අද මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මට සහභාගී වෙන්න උපදෙස් ලැබුණේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මම පොරොන්දු වෙනවා ඔබතුමත් එක්ක සාකච්ඡා ඔබ දෙදෙනාත් එක්ක සාකච්ඡා කරලා අපි ප්‍රායෝගික විසඳුමකට යමු. ඒ කියන්නේ කතාවට පමණ සීමා නොවූ ප්‍රායෝගික විසම අපි අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආණ්ඩුකාරතුමාට අද හෙටම අපි දුරකථනයෙන් කතා කරලා එතුමාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් ඔබතුමාගේ කාලයයි මගේ කාලයයි අපි දිගින් දිගට සාකච්ඡා කරනවා මුලාසුර මන්ත්‍රීතුමනි හැබැයි මේක මේ සම්බන්ධයෙන් අනිවාර්යම තීන්දුවක් ලබාගත යුතුයි කියන මතය උඩ තමයි ඉන්නේ හැබැයි මම අද මේ කල්තැබීමේ යෝජනාව සම්බන්ධයෙන් සහභාගී වුණාට මම මේ ගැන මට අවශ්‍ය කරන දත්ත පළාත් සභාවෙන් සපයලා නැහැ එනිසා ඔබතුමාට තියෙන දත්තත් මට සපයලා මම පළාත් සභාවේ මහ අධ්‍යාපන ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා අපි පුළුවන් එක්ක වෙන තීන්දුවකට එමු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි. සභාවේ වැඩ කටයුතු මෙයින් අවසන් කරනවා. නමිත පෙරෝන්. නැවත පාර්ලිමේන්තුව 9 වෙනිදා පස්වරු 3ට රැස් වෙන්නේ.